SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් දැන් අපි සූදානම් ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට. ශ්‍රී ලංකාවේ ගෙවිලා ගිය සතිය තුළදී අපේ මාතෘභූමියේ සිදුවන උණුසුම් දේශපාලනික වාතාවරණය කෙසේද? සුපුරුදු ලෙසින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී සූදානමින් සිටින මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා සමගින්. ප්‍රියන්ත, ඔබට සුබෝදෑසනක්, ආයුබෝවන්.
සුබෝදෑසනක්, ආයුබෝවන් දිලෘක්ෂි.
පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් සිදුවීම් අතරට අංක එක ස්ථානයට පැමිණෙන්නේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව පැනනැගී ඇති කාරණාව, ශිෂ්‍ය උද්ඝෝෂණ, වෛද්‍ය වර්ජන, දේශපාලනික විවිධ මතවාද හරහා දිගින් දිගටම ඉදිරියට ඇදමින් පවතින මේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ වන කාරණාවේ අලුත්ම තත්ත්වයෙන් අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. අලුත්ම තොරතුරු මොනවාද ප්‍රියන්ත?
සයිටම් ආයතනයේ සම්බන්ධ ප්‍රශ්නය සහ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර තමයි ශ්‍රී ලංකාව තුළත් උණුසුම් මාතෘකාව බවට පත් වුණේ පසුගිය සතියේ. විශේෂයෙන්ම මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විද්‍යායක නිලධාරීවරයා වන සමීර සේනාරත්න මහත්මයා ගමන් ගත්ත වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම මෙම උණුසුම තවත් වැඩි කරන්න හේතු වුණා. මොකද පසුගිය 6 වෙනිදා රාත්‍රී 8:15 පමණ තමයි මෙම සමීර සෙන්රත්න මහත්මයා ගමන්ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ. කෙසේ වෙතත් දිලෘක්ෂි, තත්ත්වය තවත් උණුසුම් වුණේ මෙම එල්ලවෙච්ච වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී සාක්ෂි ලබා දුන්න පුද්ගලයන් සාක්ෂිවල යන්නම් පරස්පරතා තියෙන බව පොලිසිය ප්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන්ම එතනදී පොලිසිය රස පරීක්ෂකවරයාට මේ සම්බන්ධයෙන් තත්ත්වය පැහැදිලි කරලා ඔහුගේ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා තිබුණා. නමුත් රස පරීක්ෂකවරයා තවම වාර්තාව ලබා දී නැහැ. කෙසේ වෙතත් පොලිසිය තුළ සිටින මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නැත්නම් අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ මත මාධ්‍ය වෙත පළ වෙලා තිබුණා. එතෙන්දී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන කාරණයක් තමයි මෙවැනි වෙඩි ප්‍රහාරයක් මේ කියන ආකාරයට එල්ලුණා නම් එහි රියදුරු අසුනේ යම්කිසි පුද්ගලෙක් සිටියා නම් අනිවාර්යයෙන්ම රියදුරු අසුනේ සිටින පුද්ගලයාට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවිය යුතුයි කියන කාරණය. mm 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවූ බව තමයි පොලිස් පරීක්ෂණවල අනාවරණය වුණේ. රියදුරු අසුනේ සිටි බව කියන සමීර සේනාරත්න මහත්මයා එමත්නම් සයිටම් ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ නිලධාරීවරයාට කිසිදු හානියක් සිදු වෙලා තිබුණේ නැහැ. කෙසේ වෙතත් අවසානයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු හරියාකාරව සිද්ධුණි කුමක්ද යන්න පැහැදිලි ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මෙම සිද්ධියත් එක්ක තත්ත්වයේ උණුසුම් වුණා. කෙසේ වෙතත් තවත් ප්‍රවෘත්තියක් මේ සම්බන්ධයෙන්ම වාර්තා වුණා පසුගිය සතියේ. ඒ තමයි ජනාධිපතිවරයා මීට මැදිහත් වීම, මෙම සයිටම් ප්‍රශ්නය විවිධ ප්‍රශ්න ඇති කරමින් සමාජය තුළ දේශපාලනික වශයෙන් කතාබහට ලක්වෙද්දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තමන් මේ සඳහා ආණ්ඩුවට උපදෙස් ලබා දීමට කමිටුවක් පත් කරන බව. සියලු පාර්ශ්වයන්ගේ සමන්විත කමිටුවක් පත් කළේ කමිටුව හරහා ආණ්ඩුවට උපදෙස් ලබාගෙන ඒ හරහා විසඳුමක් ලබා දෙන බව. එතනදී එම ප්‍රකාශය කරපු දිනේම රජයේ සියලුම විශ්වවිද්‍යාලවල තියෙන වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරුන් එකතු වෙලා විශේෂ වාර්තාවක් සකස් කර ඔවුන්ගේ ස්ථාවරය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා තිබුණා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් තමන්ගේ විසඳුම් නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරලා තිබුණා. එතකොට එම විසඳුම් නිර්දේශ සමග ජනාධිපතිවරයා මෙම කමිටුවට එම තොරතුරු ලබා දීලා ඒ අනුව තීරණයකට එළඹේ කියන කාරණය තමයි මාධ්‍යවල පළ වෙලා තිබුණේ. ඒ වගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය යළිත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා වෙතත් එම මතය ප්‍රකාශ කරලා තිබුණා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කරලා තිබුණේ තමන් මීට එකඟවන්නේ නැහැ. අධිකරණ තීන්දුව ලබා දුන්නාට සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධි ලබා දීම සඳහා ලියාපදිංචි ලබා දෙන්නේයි තමන් මීට එකඟවන්නේ නැහැ. නිසි ප්‍රමිතිය ලැබෙන තුරු තමන් මීට අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඔහු කියා තිබුණා තමන්ට අස්සන් නොකරන නිසා රජයේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ අස්සන් ලබා ගැනීමට තමන් ඇතුළු වෛද්‍ය සභාව ඉවත් කර ඉන් පසු වෙන වෛද්‍ය සභාවක් පත් කරගෙන මෙම අස්සන් ලබා ගත හැකියි කියන කාරණය. කෙසේ වෙතත් කමිටුව පත් කිරීම සහ මෙම විවිධ පාර්ශ්වයන්ගේ ස්ථාවරන් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවක් පවත්වන්නේ සිය ස්ථාවරය පැහැදිලි කරලා තිබුණා. ඔවුන් ජනාධිපතිවරයා පත් කරන කමිටුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තිබෙන බවක් ප්‍රකාශ කළේ නැහැ. එහිදී ඔවුන් කියා තිබුණේ තමන්ට මේ සඳහා විශ්වාසයක් නොමැති බවත්, මෙම කමිටුව පත් කරන්නේ ඉදිරියේදී මෙම සයිතම් වෛද්‍ය විද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නීත්‍යානුකූල කර ගැනීම සඳහා යම්කිසි සාධාරණීකරණයක් කිරීමට මෙම කමිටුව පත් කරන බව තමයි උන් චෝදනා කරලා තිබුණේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන විරෝධය තවම අවසන් වෙලා නැහැ. ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහත්මා දැඩිලෙස එහෙම නැත්නම් ඉතාමත් ස්ථිරව ප්‍රකාශ කරලා තිබුණා මෙම අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් තීන්දුව සයිතම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට වෛද්‍ය සභාවේ ව්‍යාපදිංචි ලබා දී යුතුයි කියන තීන්දුවට අනුගමනය නොකර එම තීන්දුව අනුගමනය නොකර ඊට අවසන් නොවී ක්‍රියා කළහොත් වෛද්‍ය සභාවේ සියලු දෙනාම අධිකරණයට කැඳවිය හැකි බව අධිකරණ අපහාස කිරීමෙන් ස්ථාවරයත් සමගින් කෙසේ වෙතත් තත්ත්වය මේ විදිහට පවතිද්දී ජනාධිපතිවරයා පත් කරනීමට නියමිත කමිටුව සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වෙලා තියෙනවා විශේෂයෙන්ම.
හොඳයි ප්‍රියන්ත, ඇත්තටම දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ජනාධිපතිවරයා සමග පැවැත්වුණු මේ සාකච්ඡාවේදී එක් එක් පාර්ශ්ව අදහස් පළ කරලා තිබුණා ඉන්න අනතුරුව මාධ්‍යයට. ඒ පිළිබඳව මම මෙහිදී අවධානයට ලක් කරන්න කැමැති. ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේට සහභාගී වුණා. එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා මේ හමුවෙන් පස්සේ මාධ්‍යයට සඳහන් කළේ මෙවැන්නක්.
මූලික වශයෙන්ම එතුමාට අපි සඳහන් කළේ මේ නීති විරෝධී ආයතනයට ළමුන් බඳවා ගැනීම වහාම නතර කරන්නේ කියලා. දෙවැනි යෝජනාව තමයි අවුක් කැමැතිවරයා විසින් බලාත්මක කළ යුතු වෛද්‍ය සභාවේ නිර්දේශ බලාත්මක කිරීම. තුන්වැනි යෝජනාව තමයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බලාත්මක කළ යුතු ගැසට් පත්‍රය අනිවාර්ය කිරීම. අනිත් එක තමයි මේ ආයතනය අහෝසි කළ දාන.
දැන් ඔකට සහභාගී වුණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්. එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පළ කරන්නේ මෙන්න මෙවැනි අදහසක්.
අපි එහිදී පෙන්වලා දුන්නා හිටපු උසස් අධ්‍යාපන ඇමති එස් වී දිසානායක, දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමතිවරයා, දැනට ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා කියන කාණ්ඩ තුන සයිටම් කියන මේ උපාධි කඩේ වෙනුවෙන් නිර්ලජ්ජිතව පෙනී ඉන්නවා කියන කාරණා. එතුමා ඉතා සාවධානව මේ කරුණ අහගෙන හිටියා. එතුමා කිව්වා කමිටුවට සියලුම පාර්ශ්වලින් දෙදෙනා බැගින් අවම වශයෙන් අරගෙන අදාළ කමිටුවේ සාකච්ඡාව කරනවා කියලා. ඒට සහභාගී වෙන රජයේ වෛද්‍යනාගේ සංගමයේ තීරණය කළා දිනවා.
දැන් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉන්නේ වෙනස්ම වූ මතයක. එහි කැඳවුම් කරු ලහිරු වීරසේකර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඉන් කොටසක් මම මෙහිදී ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න සූදානම්.
ජනාධිපතිවරයා අද කියනවා නැවත කමිටුවක් පත් කරනවා කියලා. විද්වත් කමිටු පත් කරාට අපිට කිසිම ගැටලුවක් නැහැ. හොඳයි, හොයා බලන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි පහුගිය කාලේ පත් කරපු විද්වත් කමිටු වලින් මොකද උනේ? මාලබේ සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල්පනාන්දු ශික්ෂණ රෝහල නෙවෙයි කියලා කිව්වේ සෞඛ්‍ය අමාත්‍යව හිටපු මෛත්‍රීපාල සිරිසේන නෙවෙයිද? එතකොට මේක ඔබතුමා දන්නේ නැද්ද? විද්වත් කමිටු යෝජනා වෙන්නේ නැවත වතාවක් මේ ප්‍රශ්නේ කල් ගැනීම සඳහා.
එතකොට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මොකක්ද මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් දරන්නා වූ මතය?
මේ සයිටම් ප්‍රශ්නේ ඇති උනේ වෛද්‍ය සභාවේ මොරණ්ඩුකම නිසා. මේ සිද්ධිය ඇති වෙන්න මාස කීපයකට කලින් මම වෛද්‍ය සභාවට කිව්වා මේ සයිටම් ශිෂ්‍යයන්ට යම්කිසි විභාගයකට ඉදිරිපත් වෙලා විභාගයෙන් සමත් වුණොත් එයාට පිළිගැනීමක් දෙන්න කියලා. නමුත් එයා ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ එයායි උසාවි ගියා. උසාවි තීන්දුවක් දුන්නාම අපි ඒක පිළිගන්නේ නැහැ කියන්නේ අවනීතියද බලාපොරොත්තු වෙන්නේ? උසාවි තීන්දුව පිළිගන්න බෑ කියන එකට උසාවියට යන්නේ නෙවෙයි. උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්.
එතකොට මේකට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටහිම පීඨාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් රජයට බාර දුන්නා. මේ සියලුම පීඨාධිපතිවරුන් නියෝජනය කරමින් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ මහතා මාධ්‍යයට මෙවැනි වූ අදහසක් තමයි ප්‍රකාශ කළා සිටියේ.
වෛද්‍ය පීඨ අටේම පීඨාධිපතිවරුන් දුන්න යෝජනාවලිය නැවතත් අපි ඇමතුමාට බාර දුන්නා. එහි මූලික වශයෙන් හරය තමයි දැනට සයිටම් ආයතනයේ සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කිරීම, දැනට සිටින සිසුන්ට සායනික පුහුණුවක්කින් පසුව ලියාපදිංචිය ලබා දීම සහ වෛද්‍ය පීඨවල නිර්ණායක නීතිගත කිරීම ඇතුළුව ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා වෛද්‍ය සභාවේ බලය තහවුරු කිරීම සහ ඊට අදාළ යෝජනාවලි අපි නැවතත් ලබා දුන්නා. ඉතින් උසස් අධ්‍යාපන ඇමතුමා මෙය ඉදිරියට මම හිතන්නේ ජනාධිපතිතුමාට යොමු කරලා මේ පිළිබඳ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනී.
මේ ළඟ ප්‍රධාන කාරණා විදිහට අපිට වාර්තාවන්නේ තවදුරටත් කතාබහ වෙමින් පවතින නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් පැවැත්වීම අපේක්ෂාව කියලා ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග මේ ජනමත විචාරණ කතාවත් අලුතින් කතාබහට ලක්වෙමින් තියෙන කාරණාවක්. අපි කැමති මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන පසුබිම දැනගන්න ප්‍රියන්ත.
නව ව්‍යවස්ථාවක් රස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම කතාබහට ලක් වුණත් ජනමත විචාරණයක් සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් කතාබහට ලක් වුණේ නැහැ මීට පෙර. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කළා ආණ්ඩුව වෙත. ඔහු යොමු කළ ප්‍රශ්නය තමයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ මාධ්‍යවේදීන් හමුවේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා කියා. ඔහු කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂවල සහයෝගය ඇතිව නව ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට මංගල සමරවීර අමාත්‍යරය විදේශ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරී කුමක්ද යන්න තමා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ. එහිදී පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විදිහට ආණ්ඩුව නියෝජනය කරමින් ලක්ෂ්මණ් කිරියල් අමාත්‍යවරයා පිළිතුරක් ලබා දුන්න ඔහු කිව්වා නව ව්‍යවස්ථාවේ වගන්ති කිසිවක් තවම අවසාන තීරණයක් බවට පත් වෙලා නොමැති වුවත් නව ව්‍යවස්ථාව සකස් කළායින් පස්සේ ජනමත විචාරණයකට ගිහින් ජනමත විචාරණයක් තුළින් එය සම්මත කරගන්නා බව එය අලුත් ප්‍රවෘත්තියක් බවට පත් වුනේ ලක්ෂ්මණ් කිරියල් අමාත්‍යවරයා ආණ්ඩුව විසින් ලබා දුන්නු එම පිළිතුරත් සමග. කෙසේ වෙතත් එහිදී පැනනගුණු කාරණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්වීමේදී ජනතාව වෙත ප්‍රකාශ කර සිටියා ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ ව්‍යවස්ථාවේ ඉසේ තුරු නොදෙන කාරණා පමණයි ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට ගෙනින්නේ කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් මෑතකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයක් කරලා තිබුණා ව්‍යවස්ථා සංශෝධනය කිරීම මිස නව ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුවට ජනබලයක් නොමැති බව. මොකද නව ව්‍යවස්ථාව තුළ දැන්ටමත් ඇතැම් ස්ථානවලදී විවේචන එල්ල වෙලා තියෙනවා. උතුරුණගිනි රේඛාබද්ධ කිරීම, ඒ වගේම ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීම ආදී දේවල් නව ව්‍යවස්ථාවේ අන්තර්ගත විය හැකියි කියා. ඉවෙනි තත්ත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම නෙමෙයි තිබෙන ව්‍යවස්ථාවට සංශෝධනය කිරීම තමයි ආණ්ඩුවට ජනමතයක් විදිහට ජනබලයක් විදිහට පවතින්නේ කියන එක තමයි මහින්ද රාජපක්ෂ ඉතිපි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණේ. කොහොම වුණත් ලක්ෂ්මණ් කිරියල්ල අමාත්‍යවරයා පිටදී පාර්ලිමේන්තුවේ පිටදී ප්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුවේ පත් කරලා තිබෙනවා විශේෂ කාර්ය සභාවක් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒකට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරු ඉන්නවා. එහිදී අලුත් ව්‍යවස්ථාවකට කැමැත්ත පළ කරලා තියෙනවා කියලා. එහෙත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කියලා තිබුණ තවත් අවස්ථාවකදී ඔය කවුරුත් කියන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ව්‍යවස්ථාවකට එකඟ වී නොමැති බව. කොහොම වුණත් මේ ජනමත විචාරණ කතාවත් සමග දලිත් වතාවක් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ නව ව්‍යවස්ථාව ගිනා හැකිද සංශෝධනයක් පමණක් කළ හැකිද යන්න පිළිබඳව
හොඳයි ප්‍රියන්ත, ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයට ලක්ෂ්මණ් කිරියල් මහතා මතු කරපු මේ කාරණාව, ඒ කියන්නේ ජනමත විචාරණය හා සම්බන්ධව වෙන කාරණාව පිළිබඳව ඔහු සඳහන් කරපු අදහසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේ ඒ අදහසත් සමග කිසිම එකකතාවයක් පළ කළ නැහැ කියලා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියපු අදහසත් අපිට එකතු කරගැනීම වටිනවා. මෙහිදී ලක්ෂ්මණ් කිරියල් මහතාගේ අදහස මම මුලින්ම එකතු කරගන්න කැමතියි.
අද පාර්ලිමේන්තුවේ ඇතුලේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ගරු අග්‍රාමාත්‍යතුමා ගේ නායකත්වයෙන් අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගෙන යනවා. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුණාන් පස්සේ අපි ජනමත විචාරණයකට යනවා. අපේ ජනමත විචාරණය දිනන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතිව.
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් දැනට ආණ්ඩුවට එකතු වී සිටින අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා රත්මලානේ ජනහමුවකට සහභාගී වුණ අවස්ථාවකදී මේ ප්‍රතික්ෂේප කර හිටියා.
මම දැක්ක කිරියල්ල ඇමතුමා කියලා තියෙනවා කිසුමනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජනමත විචාරණය කරන්න ආනුකූලස පක්ෂ කිසිම තීන්දුවක් නැහැ. මම බැලුවා තුන් පාරක් හතර පාරක් කියනවා මතක තියාගන්න මේ සදාකාලිකව එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න මම නැන්නේ. ඒත් අවුරුදු දෙකකට එකඟ වුණා. දෙකකදී කරන්න බැරි වුණොත් අපිට වෙන විකල්ප වලට යන්න වෙනවා.
එතකොට දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයේට යෝජනා අරගෙනමින් තිබුණට ඇත්තටම මේක දැනටමත් සකස් කරලා අවසන් කියලා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපාබේ වර්ධන මහතා සඳහන් කර සිටියා. මේ ඔහු ඒ පිළිබඳව කියපු අදහස්.
ජනමත විචාරණයකට නොයන සංශෝධන ගේනවයි කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ. 20 වෙනි සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේනවයි කියලා පොරොන්දු වෙලා තමයි අපේ ඡන්දය 19 වෙනි සංශෝධනයට ගත්තේ. එහෙමනම් ඒ පොරොන්දු ඉෂ්ට කරා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව වෙනත් දේවල් කතා කරලා ඇති පළක් නැහැ. ව්‍යවස්ථාව හදාගෙන මේගොල්ලන් ඉන්නේ යෝජනා ගන්නවා කියන්නේ බොරු. ඒකනේ රතනහාමුදුරුව කිව්වේ මේකේ රටට හානි කර දේවල් තියෙනවා කියලා. ඩයස්පෝරාවේ උමනාවට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන මේගොල්ලන් කතා කරන්නේ. කාගෙන් ඉල්ලන්නේ නැතුව හම්බ කරගෙන කාගෙන ජීවත් වෙන්න අපේ ජනතාවට ඕන කරන්නේ. දෙමළ ජනතාවට උමනා කරන්නේ සිංහල ජනතාවට උමනා කරන දෙයමයි.
ව්‍යවස්ථා සංශෝධනය වගේම කැබිනට් සංශෝධනය පිළිබඳවත් දැන් සති කිහිපයක් තිස්සේ කතාබහ වෙමින් තියෙන්නේ. පුංචි පුංචි ඉඟි පළවුණා. අපි ඒ සම්බන්ධව මේ විශේෂාංගය හරහත් මීට කලින් සතිවලදී කතාබහ කළා ප්‍රියන්ත. දැන් ඇත්තටම මේ සතිය වෙනකොට මේ කැබිනට් සංශෝධනය පිළිබඳව වන අලුත් තොරතුරුත් මම දැනගන්න කැමතියි මේ ළඟට.
ඔව් දිලෘක්ෂේ විය හැකිව තිබෝ විය යුතුව තිබෝ කැබිනට් සංශෝධනයේ යම් කිසි ආකාරයකට කල් ගියාට කාරණේ තමයි වෙනත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකිනෙකාට මුණ ගැසි පසුගියදා සාකච්ඡාවක් පැවැත්තුණා. එම සාකච්ඡාවේ සම්බන්ධ කතාබහට ලක් වී තිබෙනවා. ඒ අනුව 2020 වන විට සංශෝධනය කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවක් තිබෙන බව තමයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අපට වාර්තා වෙන්නේ. ඒ අනුව විශේෂයෙන් කතාබහට ලක් වුණේ මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය දුහුරිය සම්බන්ධයෙන්. නමුත් මුදල් අමාත්‍ය දුහුරිය රවි කරුණානායක මහතාගෙන් ඉවත් කර වෙනත් අයෙකුට පැවරීමේ පිළිබඳව කතාබහට ලක් වුණා. එයත් මේ සමගම මදකට කල් ගිහිල්ලා තියෙනවා. ඇතමුන් ප්‍රකාශ කරලා තිබෙනවා දැම්ම මේ සිද්ධ නොවන බව. කෙසේ වෙතත් කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සිටින පාර්ශ්වයන් ප්‍රසිද්ධියෙන් යම් යම් අදහස් දක්වමින් සිටිනවා. එතනදී තවත් අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වුණු කාරණයක් තමයි මුදල් අමාත්‍ය දුහුරය වෙනුවට රවි කරුණානායක මහතාට වරාය හා නාවික කටයුතු අමාත්‍ය දුහුරය ලැබෙන්න නියමිත බව කැබිනට් සංශෝධනයේ සිදුවන අවස්ථාවේදී. එතනදී මීට පෙරත් අපි සඳහන් කළා සරත් අමුණුගම අමාත්‍යවරයාගේ නම මුදල් අමාත්‍ය දුහුරයට යෝජනා වුවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු නිසා ඒ එක්සත් ජාතික පක්ෂයටම ලැබිය යුතුයි කියන පදනම මත එම යෝජනාවට විශේෂ අවස්ථාවක් හිමි වී නැහැ. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරු යටතේ මුදල් අමාත්‍යංශය පවත්වාගෙන යාමට යෝජනාවකුත් තිබෙනවා. තවත් මේ විදිහට නාවික අමාත්‍ය ධූරය වරාය හා නාවික අමාත්‍ය ධූරය යම් කිසි ආකාරයකින් හිමි වෙනවා නම් රවි කරුණානායක මහතාට අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය වෙනවා. ඒ අනුව චන්දින් වීරක්කුඩි අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය වෙනස් වීමට නියමිතව තිබෙනවා. එතකම ඉරාන් වික්‍රමරත්න මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධූරයට යෝජනා වෙලා තිනවා. මේ සියලු කාරණා කල් ගිහිල්ලා සිද්ධ වෙන ආකාරයක් තමයි දැනට තිබෙන වාර්තා වලින් අපට පෙනෙන්නේ. ඒ වගේම දිලෘක්ෂි මහින්ද අමරවීර අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඔහු ප්‍රකාශ කරලා තිබුණා ආණ්ඩුව තුළ පවතින සියලුම අමාත්‍යංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව. ජනාධිපතිවරයා මෙවැනි අධ්‍යයනයක නිරත වන්නේ යම් කිසි ආකාරයක වෙනසක් සිදු කිරීමට දෝ කියන කාරණේ එතනදී ඉස්මතු වෙනවා. මේ අනුව සිදු වී යුතුව තිබූ කැබිනට් සංශෝධනය යම් කිසි ආකාරයකට කල් දැමීමක් මිස කැබිනට් සංශෝධනය සිදු නොවනවා කියන කාරණේ මෙහිදී ඉස්මතු වන්නේ නැහැ. කැබිනට් සංශෝධනයක් අනිවාර්යයෙන්ම තව මාස කිහිපයකින් සිදුවන බව තමයි මේ අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරන්නේ.
අපි මීට කලින් අර ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා බහ කරද්දී අවධානයට ලක් කළානේ මේ වෙනකොට තියෙන මතවාද පිළිබඳව ඔය ෆෙඩරල් ක්‍රමයකට යාම පිළිබඳව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳව මෙයාදී මේ ද්‍රවිඩ පක්ෂවලින් මේ සිදු කරන ඉල්ලීම පිළිබඳව දැන් ඔය ඉල්ලීම තවදුරටත් ප්‍රාණවත් කිරීමේ අභිලාෂයෙන් පසුගිය සිකුරාදා උතුරු පළාත් මහාමැති සීවී විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන දෙමළ මහසභාව විසින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි කියන එල්ලීම මූලික කරගෙන විශාල ජනරැලියක් පැවැත්වුණා. මේ ජනරැලියේ ප්‍රතිඵල මොකද වුණේ? මේ ජනරැලියෙන් පස්සේ විවිධ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් දරූ මතවාද මොකක්ද? මේ ද්‍රවිඩ ජනතාව එකතු වෙලා කියපු කාරණාව සම්බන්ධයෙන් අනිකුත් දේශපාලන පක්ෂවල මතය වුණේ මොකක්ද? අපි කැමති මේ සම්බන්ධව ඊළඟට දැනගන්න ප්‍රියන්ත.
උදිරුක්ෂි උතුරේ මහාමැති විග්නේශ්වරන් මහතා නිර්මාණය කරගත්ත පක්ෂය එහෙම නැත්නම් ඔහු බිහි කරගත දෙමළ ජනතා සභාව කියන පක්ෂය හරහා තමයි මෙම එළුහ තමිල් නැත්නම් දෙමළ ජනතාවනේ නෙගටිව් කියන උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වුණේ. මීට පෙර මෙය උතුරේ පැවැත්වුණ යාපනයේදී ඉන් පස්සේ මේ නැගෙනහිර මඩකළු බීදී පැවැත්වීම නියමිතව තිබුණා. එම විරෝධතා ව්‍යාපාරය අංශ ආකාරයකට කල් ගිහිල්ලා යළිත් පසුගිය දසවෙනිදා තමයි මේ පැවැත්වුණේ. මෙහිදී මේගොල්ල මූලික වශයෙන් මතු කරපු මාතෘකාව තමයි උතුරු නැගෙනහිර එතු කළ යුතුයි කියන කාරණේ. ඊට අමතරව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට හිමි යම් යළි ලබා දිය යුතු කියන කාරණේ, දේශපාලන ස්ථිරකරුවන් පිළිබඳ ප්‍රශ්නේ, උතුරු නැගෙනහිර ජනතාවට ලබා දෙන විසඳුම පිළිබඳ ප්‍රශ්නේ, මේ සියලු දේවල් මෙහිදී කතාබහට ලක් වුණා. ඔවුන් පවසන්නේ මේ කිසිසේත්ම සිංහල ජනතාවට විරුද්ධව පවත්වපු උද්ඝෝෂණයක් නෙමෙයි. නමුත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න 2016 අවුරුද්දේදී විසඳන බවට ආණ්ඩු පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. එහෙත් එම පොරොන්දුව මෙතෙක් ඉටු කරලා නැහැ. අන්න ඒක නිසා මේ විරෝධතාව තුළින් ආණ්ඩුවේ ඇස් අරවන්න උත්සාහ කරනවායි කියන කාරණය තමයි ඔවුන් කියලා තිබුණේ. එහෙත් දෙමළ ජාතික සම්ප්‍රදානය ඊයේ ඒක නිල වශයෙන් මීට සහභාගී වුණේ නැහැ. එනි එමේ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිබුණා මේ ඉලුහ තමිල් වගේ උද්ඝෝෂණයක් මේ අවස්ථාවේ සුදුසු නොවන බව. විශේෂයෙන් දෙමළ ජාතික සම්ප්‍රදානය අනිකුත් දෙමළ පක්ෂ ආණ්ඩුව සහ විපක්ෂයේ කණ්ඩායම් සමග අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන මොහොතක එම ව්‍යවස්ථාව තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම උත්සාහ කරන මොහොතක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් ඊට යම්කිසි ආකාරයකට ඍණාත්මක බලපෑමක් ඇති කරගන්න පුළුවන් කියන කාරණේ තමයි කියලා තිබුණේ. කොහොම වෙතත් සුමන්දිරන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ුත් පසුගිය සතියේට පිටින් වාර්තා වුණා ඔහු ඝාතනය කිරීමට කරපු සැලසුමක් සම්බන්ධයෙන්. එතකොට එහිදී විග්නේශ්වරන් මහමැතිවරයා ප්‍රකාශ කරලා තිබුණේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න උත්සාහ කරන අවස්ථාවක මෙය වෙනත් පැත්තකට හැරවීම සඳහා මෙවැනි ඝාතන සැලසුමක් පිළිබඳව ප්‍රවෘත්තියක් නිර්මාණය වුණාද කියන සැකය විග්නේශ්වරන් මහමැතිවරයා මතු කරලා තිබුණා. මීට විවේචන එල්ල වුණා. මොකද මධ්‍යස්ථ නායකයෙකු සිංහල ජනතාව සමග කටයුතු කරන, දෙමළ ජනතාව සමග කටයුතු කරන සුමන්දිරන් වගේ නායකයෙකු ඝාතනය කිරීමට උත්සාහ දැරීම එල්.ටී.ටී.ඊ. යළි හෙසසවීමක් විය හැකි. ඒකදී සුමන්දිරන් මන්ත්‍රීවරයා පැත්තේ සිට මේ දෙස නොබලා වෙනත් ආකාරයක විවේචන එල්ල කිරීම විග්නේශ්වරන් මහතා මෙම නැගී සිටින්නට උත්සාහ කරන එල්.ටී.ටී.ඊ. යම්කිසි අවතාර තිබේ නම් ඒ අවතාර සමග කටයුතු කරන උත්සාහ කිරීමක්ද කියලා විවේචන එල්ල වෙලා තිබුණා. කොහොම වුණත් දෙමළ ජනතාව නැගිටිව ඉන්න ඉලුංග තමිල් විරෝධතාවය පැවැත්වීම තුළින් විග්නේශ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධාන පතේ සමග ඍජුවම සිට නොගන්නා බව තමයි පැහැදිලි වුණේ. ඔහුගේ මතවාදය පීඑන්ඒ මතවාදයට යම්කිසි ආකාරයක නැත්නම් සම්බන්ධ මහතාගේ මතවාදයට දුරස්තු පිටින බව තමයි යළිත් වතාවක් තහවුරු වී තිබෙන්නේ.
එතකොට උතුරු පළාත් මහමැතිවරයාගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාතේ මේ ආකාරයෙන් මේ උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කළ යුතුයි යනුවෙන් දෙමළ ජනතාව ඒකරාශි කිරීමේ එළඟ තමිල් කියන ව්‍යාපාරය හරහා ජනතාව ඒකරාශි කිරීම සිදුවන අතරතුරේදී නැගෙනහිර පළාතෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයෙකු ඒ වගේම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත්වෙලා හිටියේ විනේග මූර්ති මුරලිදරන් එහෙමත් නැත්නම් කරුණාම්මාන්ගේ ප්‍රධානත්වයෙන් තවත් දෙමළ ජනතා බලවේගයක් ගොඩනැගුණ අලුත් පක්ෂයක් කරහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ කියන නමින්. අපි කැමැති ප්‍රියන්ත මීළඟට දැනගන්න කරුණාම්මාන්ගේ අභිලාෂය වුණේ මොකක්ද මෙවැනි පක්ෂයක් තුලින්, ඒ වගේම මේ පක්ෂයේ අලුතින් පිහිටවීම පිළිබඳව අනෙකුත් දේශපාලන පක්ෂවල මතවාද මොන වගේද කියලා.
ඔහු දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් කරුණාම්මාන් නැත්තම් විනයාගමූර්ති මුරලිදරන් අලුතින් පක්ෂයක් පිහිටවීම සම්බන්ධයෙන් දේශපාලන ලෝකේ කතා බහට ලක් වුණා. විශේෂයෙන්ම නැගෙනහිර මඩකලපේදී තමයි මෙම පක්ෂය පිහිටව ගන්න ලැබුවේ. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ කතා කරමින් එහිදී ප්‍රකාශ කළේ දැනට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පවතින දෙමළ දේශපාලන පක්ෂ නිසාකාරී ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඒ නිසා නව පක්ෂයක අවශ්‍යතාවයක් තිබුණා. එම නිසා මේ පක්ෂය බිහි කළ වගේ තමයි ඔහු ප්‍රකාශ කළ තිබුණේ. ඇත්තටම විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී පවතින අවධියේදී එල්.ටී.ටී.ඊ. හිටපු නායක මිලුපිල්ලි ප්‍රභාකරන්ගෙන් පසුව සිටි නායකයා විදිහට තමයි සැලකුවේ. ඉන් අනතුරු ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩිලා ඇවිත් යම්කිසි ආකාරයකට එකල පැවති ආණ්ඩුවට උදව් උපකාර සිද්ධ කරමින් එල්.ටී.ටී.ඊ. දෙකඩ කිරීම උත්සාහය ධර්ම අවස්ථාවේදී ඊට බොහෝ උපකාර කරලා තිබුණා. ඔහු TMVP නමින් පක්ෂයක් පිහිටෙව්වා. පස්සේ TMVP පක්ෂයේ පිහිටවල සිටින අවදීදී තමයි පසුගිය ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ධුරය දැරුවේ. අනතුරුව අලුත් පාලනයේ යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය බාරගත්තයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරපු තනතුරු වලින් ඔහුට ඉවත් වන්නට සිදු වුණා. ඉන් අතුරු කාලයක් ඔහු නිහඬව හිටියා. නිහඬව ඉඳලා තමයි ඔහු දැන් මේ අලුත් පක්ෂයේ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් බිහි කළා තිබෙන්නේ. එතකම ඔහු මෙහිදී තව විශේෂ කාරණයක් කිව්වා. මේම පක්ෂයේ කුඩා ගිනි පුපුරක් විදිහට තමයි ජනතාවට ඉදිරිපත් කරන්නේ. එතකොට එය අද කුඩා ගිනි පුපුරක් වූවාට අනාගතයේදී මෙය පිඹලා පිඹලා ලොකු ගින්නක් බවට පත් කිරීමට මෙහි සමාජිකයන්ට හිතවතුන්ගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කළා. දැනට දේශපාලනය කරන TNA සංවිධානය නිර්මාණය කළේ LTT සංවිධානයේ විසින් බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ දැනට සිටින TNA නායකයින්ට ඒ සම්බන්ධයෙන් මතකයකුත් නැහැ, උන් ප්‍රකාශ කරන්න කැමතිත් නැහැ ඒ බව කියලා කරුණාම්මාන් කියලා තිබුණා. කෙසේ වෙතත් මෙම නව දේශපාලන පක්ෂයේ කරුණාම්මාන් බිහි කිරීමත් සමග දෙමළ ජනතාව වෙනුවෙන් පිණී සිටින දේශපාලන පක්ෂවලට තවත් පක්ෂයක් එකතු වෙනවා. ඒත් එක්කම අලුත් මතවාදයකුත් එකතු වෙනවා. කරුණාම්මාන් පිහිටුවාගත් මෙම නව දේශපාලන පක්ෂයේ දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ ලේකම්වරයා විදිහට පත් වෙලා සිටින්නේ විමලදාස් නැමැත්තෙක්. ඔහු නැගෙනහිර පළාතේ විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන සමග වැඩ කරන සිවිල් ක්‍රියාකාරකයෙක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ ප්‍රදේශයේ. ඔහු තමයි මෙම අලුත් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට කටයුතු කරන්නේ.
අපි එමනම් අවසාන වශයෙන් අද දවසට අවධානයට ලක් කරමු කෝප් කමිටුව හරහා නිකුත් කළපු අලුත්ම වාර්තාව පිළිබඳව. එහි සභාපති සුනිල් හඳුන්නේත් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවේ සොයා ගැනීම අනුව රාජ්‍ය ආයතන 15ක් පාඩු ලැබමින් තිබෙන ආයතන හැටියට. අපි කැමති ප්‍රියන්ත, මේ සම්බන්ධව කොයි වගේ අවධානයක්ද තිබුණේ මේ රජයේ පාර්ශ්වයෙන් සහ විපක්ෂයේ පාර්ශ්වයෙන්, මොනවද මේ ආයතන 15 කියලා?
ඔදිලික්ෂේ ඇත්තටම කෝප් කමිටුව සම්බන්ධයෙන් දිගින් දිගටම කතාබහට ලක් වෙන්න පටන් ගත්තේ කෝප් කමිටුව මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කරපු වාර්තාව සහ ඒ පාර්ලිමේන්තු විවාදයට ගත්ත නිසාවෙන්. ඉන් අනතුරු කෝප් කමිටුව තමන්ගේ කාර්යයන් අඛණ්ඩව කරගෙන ගියා. තවත් රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් ඔවුන් කරපු විමර්ශන ඇතුළත් වාර්තාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සභාගත කළා. එතනදී කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේත්ති මහතා ප්‍රකාශ කළ තිබුණේ මෙම රාජ්‍ය ආයතන 15 රුපියල් කෝටි 11,000ක පමණ පාඩුවක් රජයට සිද්ධ වෙලා තිබෙනවා කියලා. මේ කාල සීමාවක ලෙස ගන්නා විට 2013, 2014 සහ 2015 කියන අවුරුදු තුන තුළ තමයි මෙම රාජ්‍ය ආයතන 15 කෝටි 11,000ක පාඩුවක් ආණ්ඩුවට සිද්ධ කරලා තිබුණයි කියලා කෝප් කමිටුව හෙළිදරව් කළේ. පසුගිය 8 තමයි පාර්ලිමේන්තුවට බාර දුන්නේ මෙම වාර්තාව. ඒ සභාගත කළා. එතනදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ වගේම වරාය අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඒ වගේම සතොස, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය ආදී ආයතන 15 පිළිබඳ සඳහන් කළා. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කළා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 37,000ක පාඩුවක් සිද්ධ කළ තියෙන බව, ඒ වගේම ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 2,918ක පාඩුවක් සිද්ධ කළ තියෙන බව. මොකද මේ වාර්තාව තුළ තියෙන කරුණු පිළිබඳව සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීවරයා කරුණු දක්වලා තිබුණා. ඔහු ප්‍රකාශ කළ තිබුණා අනර්ථකාරී වගේම අවැදගත් ව්‍යාපෘති රසක් මෙම ආයතන මගින් සිද්ධ කරලා තියෙනවා මෙම කාල සීමාව තුළ. එම අනර්ථකාරී සහ අවැදගත් ව්‍යාපෘති සිදු නොවිය යුතු, සිදු නොකළ යුතු ව්‍යාපෘති කරලා තමයි මෙම පාඩුව සිද්ධ කරලා තියෙන්නේ කියලා ඔහු විශේෂයෙන් කිව්වා. හම්බන්තොට සූරියව ක්‍රීඩාංගණයේ අද අයිතිකරුවෙක් නොමැති තත්වයකට පත් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම ඔහු ප්‍රශ්න කළා තිබුණා නිලුම් කුරුණ නමින් දෙයක් කොළඹ ඉදි කළා. මේ නිලුම් කුරුණට අද කුමක්ද සිද්ධ වී තිබෙන්නේ කියලා ප්‍රශ්න කළා තිබුණා. කොහොමද ඔහු අවසානයේ කියලා තිබුණා විශේෂ භාර අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුයි. අලුත් ආණ්ඩුව පත්තුනේ මෙම රජයට පාඩු කිරීම සොයා බලනවා බව ප්‍රකාශ කරමින්, ඒ වගේම දූෂණ සිදු නොකරන බව ප්‍රකාශ කරමින්, එහෙමනම් අලුතින් පත් වෙලා ඉන්න විශේෂ භාර අමාත්‍යවරුන් පසුගිය අවුරුදු 3ක කාලය තුළ 2013 සිට 15 දක්වා කාලය තුළ සිද්ධ වුණා කියයි කියන දූෂිත ගනුදෙනු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා. කෙසේ වෙතත් මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයක් පත් වෙලා නැහැ. එහෙත් සමාජය තුළ රජය සිද්ධ කළමින් පාඩුව පිළිබඳව කෝප් කමිටු වාර්තාව පිළිබඳව කතාබහට ලක් වෙමින් තිබෙනවා.
එහෙමනම් ප්‍රියන්ත, අපි ඔබට ස්තුතිය පළ කරමින් සමුදෙන්නටයි දැන් එහෙමනම් සූදානම් වන්නේ. ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තාකරණයට අපිත් එක්ක සුපුරුදු ආකාරයෙන් සම්බන්ධ වුණේ. ප්‍රියන්ත, ඔබට බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සඳදත් සුපුරුදු ලෙසින් හමුවෙමු. ආයුබෝවන්.
ඔබින් දුක්ෂි, ගොඩාක් ස්තුතියි. ආයුබෝවන් ඔබටත්.
එවගේම ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් අද පාන්දර පිටත් වූ වගට තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරෙනවා මේ වසරට. ඉතින් මේකත් මූලික කරගෙන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා වාරයකට සහභාගී වන්නට නියමිතයි. කැන්බරාවලදී සහ මෙල්බර්න් වලදී ශ්‍රී ලංකා අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ සංචාරයට තවත් කීප දෙනෙකුත් සහභාගී වෙනවා. අගමැතිතුමාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ඒ වගේම වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණු සොයිස, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන් රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් නතාවුද හෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා කියන මහත්ම මහත්මීන් මේ සංචාරයට සහභාගී වන්නට නියමිතයි. මෙල්බර්න් වලට පැමිණෙන්නේ 16 වෙනිදා. ඉතින් අපි බලමු කැන්බරාවලින් පටන් ගන්නා වූ එතුමාගේ සංචාරයේදී අපට වාර්තාවන විශේෂිත කරුණු මොනවාද කියලා. ලත්සනින් එසනින් ඒ තොරතුරු වාර්තා කරන්නට SBS සිංහල ගුවන්විදුලියේ සූදානම්.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.